ಹರ್ಷ ಡಿಸಿಲ್ಲಮ್ ಅಂತ.
ಗರು ಕಥಾನಾಯಕತುಮನಿ ಶ್ರೂತಿ ಅದಮನ್ ಸತುಟುವೆನೋ ಅಭೇ ಗರು ಅಗ್ರಾಮಾತ್ಯತುಮಾ ಮೇ ಪಾನತ ಇದ್ರಿಪಾತ್ ಕರಾಯಿ ಪಾಸ್ಸೆ ವಿಪಾಕ್ಷ ವೆನುವೆನ್ ಅಪೇ ಅದಹಾಸ್ ಕಿಹಿಪ್ಯಾಕ್ ಮೇ ಗರು ಸ್ವಭಾವ ಮತ ತಬನ್ ಇಸಲಮ ಅಪೇ ನಾಯಕ ವಿಪಾಕ್ಷ ನಾಯಕ ಸಾಜಿ ಪ್ರೇಮದಾಸ ಮೈತುಮಾತ್ ಸರತ್ ಫಾನ್ಸೆಕ ಮೈತುಮಾತ್ ಅದ ಸಮರಣ ಮೇ ದಿನ ನಿಮಿತ್ತೆನ್ ಕರಬು ಸಿಯಲು ಏ ಕಥಾವ ಮಮ ಅನುಮತ ಕರನೋ ಗರು ಅಗಮೈತುಮಾ ಕಿವ್ವ ವಿಪಕ್ಷೇ ಸಹಯೋಗ್ಯಾತ್ ಒಬ್ಬುಮಾ ಮೇ ಅವಸ್ಥಾವೇದಿ ಬಲಾಪುರುತ್ವೇನೋ ಅಕಿಯಲ ಜಾತ್ಯಂತರೇಟ ಪಕ್ಷಪಾಠ ಭೇದೇಕಿಂತರೋ ಅಪಿ ಮೇ ವರಾಯ ನಗರೇ ಸಂಬಂಧೇನ್ ಏಕಂಗತಾವ್ಯಾತ್ ತೀನೋ ಅಕಿಯಲ ಕಿಯಾನ್ ಗರು ಅಗಮೈತುಮನೆ ಅಪಿ ವರಾಯ ನಗರೇಟ ವಿರುದ್ಧ ನೆಹ ಅಪಿ ವಿಶ್ವಾಸಕರ್ನ ವರಾಯ ನಗರೇ ಹರಹಾ ಮೇರಾಟೇ ಇದಿರಿ ಸಂವರ್ಧನೆ ಪಿಮ್ಮ ಪಣಿನ್ನ ಅಪಿಟ ಅವಸ್ಥಾವಕ್ ಲಭೇ ಕಿಯಲ ಅಥವಾಸೇಮ್ಮ ಕಥಾನಾಯಕ ತುಮನಿ ಅಪಿ ಮೆದಿ ಆದಾಯಂ ಉಗುಲುಕ ಹಿರವೆಲ ಇನ್ ಅಪಿಟ ಪಸ್ಸರೆ ಅಂಡದ್ ಬ್ಯಾ ಇಸ್ರಹಟೆ ಅಂಡದ್ ಬ್ಯಾ ಪಸ್ಸರೆ ಅಂಡ ಬ್ಯಾರಿ ಹೇತುವ ತಮಾಯ್ ಅದ ಅಪೇ ರಟೆ ಸಮಾಜ ಹೆಡಗಹಿಲ ಇನ್ನ ವೆಡ ಪಿಲಿವೆಲಟ ಅಪಿಟ ಅಡು ಪಡಿಯಟ ವೆಡಕರನ್ನ ಹಕಿಯಾವಕ್ ನೆ ಇಸ್ರಹಟ ಅಂಡ ಬ್ಯಾರಿ ಮೊಕದ ಅಪಿಟ ಏ ಸಂಕೀರ್ಣ ಬಾಂಡ ಸೇವಾ ನಿಷ್ಪಾದನೆ ಕರಗಣ್ಣ ಹಕಿಯಾವಕ್ ನೆ ಇದು ಮೇ ರಟ ದೀವುಕರನ್ನ ನಂ ಕಥಾನಾಯಕತುಮನಿ ಸರಳ ಬಾಂಡ ಸರಳ ಸೇವಾ ನಿಷ್ಪಾದನೆ ಕರ್ನ ಅಡುಪಡಿಯಕ್ ಲಭಾಗಣ್ಣ ರಟಕ್ ವೆನುವಟ ಸಂಕೀರ್ಣ ಬಾಂಡ ನಿಷ್ಪಾದನ ನಿಷ್ಪಾದನೆ ಕರಲ ವೆಡಿ ಪಡಿಯಕ್ ಲಭಾಗಣ್ಣ ರಟಕ್ ಬಾವಟ ಅಪಿ ಪರಿವರ್ತನೆ ವೆಂಡೋನ್ ಏಕಟ ಅಪಿ ಲೋಕೇತಕ್ಕೆ ಏಕತು ವೆಂಡೋನ್ ಏಕ ತಮಾಯ ಅಪೇ ಮತೆ ಸಮಗ್ರ ಜನ ಬಲವೇಗೇ ಮತೆಯತ್ ಏಕೈ ಶ್ರೀಲಂಕಾ ಇಂಡಿಯನ್ ಸಾಗರೇ ಕೇಂದ್ರಸ್ಥಾನೆ ಹೆಟಿಯಟ ಮೇ ಕಲಾಪೇಟತ್ ಕಲಾಪೇಂ ಪಿಟಟತ್ ಪಾಲಂ ಬಂದಿಂಡೋನೆ ಏ ಪಾಲಂ ಹರಹ ಅಪಿಟ ಪುಲುವಂ ವೆನ್ನೋನೆ ಆಯೋಜನೆಗೆನಾನ್ ಏ ಹೆಕಿಯಾವ ನಿಪುಣತಾವ್ಯಾನ್ ಗೇನ್ ತಾಕ್ಷಣೇ ಗೇನ್ ಆಯೋಜನೆ ಗೆನಲ್ಲ ಮೇ ರಟ ದೀವನು ಕರಾನ್ ಇದು ಏನಿಸ ಅಪಿ ಪ್ರತಿಪಾತ್ಯ ಹೆಟಿಯಟ ಮೇ ವರಾಯ ನಗರ ಹರಹ ಮೇ ರಟೆ ಸಮಸ್ತ ಜನತಾವಟ ಶತಕ್ ಸಲಸಿ ಯುತು ಕಿನ ತಾನ ಇನ್ನು ಮೀಟ ಕಲಿನ್ ಮೇ ಸ್ಪೆಷಲ್ ಇಕನಾಮಿಕ್ ಝೋನ್ ಹೇಮತ್ನ ವಿಶೇಷ ಆರ್ಥಿಕ ಕಲಾಪ ಪಿಲಿಬಂದ ಅಪಿ ಪೊಡ್ಡ ಕಲ್ಪನಾ ಕಲ್ಲ ಬೆಲುವೋತ್ ಮೇವ ಬಹೋಮಯಕ್ ಲೋಕೆ ತಿನ್ನೋ ಮೇಕ ಪಟಂಗತ್ತೆ ಡೆನ್ಸಿಯಾ ಓ ಪೆಂಗ್ ಸಭಾಪತಿ ತುಂಬ ಎಕ್ಸಾನವಸೆ ಹತ್ತ ಅಟೆ ಚೀನೆ ಲಿಹಿಲ್ ಕರ್ನೆ ಅತ್ ಸಮಗ ಸೆನ್ಸೆನ್ ವಲ ಪುಡಾ ದೀವರ ಗಮಕ್ ಪೌಲ್ ವಿಸಿದಾಹ ಕಿಟಪು ಏಕ ಅದವೆನಕೊಟ್ಟ ಏಕೆ ಸಾರ್ಥಕತ್ವ ಕೊಪಮನದ ಕೀಲ ಕಿಯನವನ ಚೀನೆ ಅವ್ರದ್ದು ವಿಸ್ಸತ್ತಿಸೆ ದಳದೇಶ ನಿಷ್ಪಾದನೆಯ ವಸರಕಟ ಸೀಯಟ ನಮಯಕ್ವಾಗೆ ತೀನಕೊಟ್ಟ ಸೆನ್ಸೆನ್ ಪ್ರಾಂತ್ಯ ದಳದೇಶ ನಿಷ್ಪಾದನೆ ವರ್ಧನೂನ ಅವೃದ್ಧಕಟ ಸಿಯಡ ವಿಸ್ಸಕಟ ಅದ ಏಕ ಪುದ್ಗಲ ಆದಾಯ ಏ ಪ್ರದೇಶ ಡಾಲರ್ ವಿಸಿ ಪಂದಾಹ ಪಾಂಡಲ ತೀನು ಎತ್ತಕೊಟ ಏ ಹರಹ ಓನ್ ಇಗನಗತ್ತ ದೇ ತಮಾಯ್ ಏ ಲಿಹಿಲ್ ಕಿರೀಮ್ ಅವಶ್ಯ ಆರ್ಥಿಕ ಲಿಹಿಲ್ ಕರನ್ನೋನು ಯಾಮ್ ಕಿಸಿ ನೀತಿ ಲೀತಿ ರಿಹಿಲ್ ಕರನ್ನೋನು ಏಕ ತಮಾಯ್ ಜಯ ಜಯವರ್ಧನ ಜನಾಧಿಪತ್ಯಮ ಎಕ್ಸಾನ್ ನಮಸೆ ಹೆತ್ತ ಅಟೆ ಪಟಂಗತ್ತೆ ಮಹಾಕೊಲಂಬ ಆರ್ಥಿಕ ಕಮಿಷನ್ ಸಭಾವ ಹರಹ ಏ ಆಯೋಜನ ಲಿಹಿಲ್ ಕಿರೀಮ ಜಾತ್ಯಂತರ ವಿಲಂದಾಮ ಲಿಹಿಲ್ ಕಿರೀಮ ಮೂಲ್ಯ ಬಲಯ ಲಿಹಿಲ್ ಕಿರೀಮ ಹರಹ ಎತ್ತಕೊಟ ಮೇ ಲಿಹಿಲ್ ಕಿರೀಮ್ ಹರಹ ಲೋಕೆ ಇಗನಗತ್ತ ಹೆಕಿಯಾವಾಗ ತಿಯನವಾ ಕಿಯಲ ಏ ಆಯೋಜಕಿಯು ತಮಂಗೆ ಏ ಕಲಾಪ ವಲ್ಟ ರಟವಾಲ್ ವಲ್ಟ ಅರಗನೇನ್ ಎತ್ತಕೊಟ ಮೇ ಸಾಕ್ಷಿ ತಿಯನೋ ಹೆಬೈ ಅಪಿ ತೇರುಂ ಗಂಡೋನೆ ಮೇ ಸಾಕ್ಷಿ ಮೇ ಧನಾತ್ಮಕವ ತಿಯನ್ನೆ ಅತ್ತವಾಸೇನ್ಮ ಕೊಯ್ ಆಕಾರೇನ್ ಏ ಕಲಾಪ ಪರಿಪಾಲನೆ ಉನಾದ ಏ ಕಲಾಪವಲ ನೀತಿಯ ಕೊಯ್ ಆಕಾರೇಂದ ಕಿಯನೆಕ ಮತ ದೆನ್ ಮಮ ಗರು ಅಗಮೆತುಮಾಟ ಅಹನ್ನ ಕಮತಿ ಎತುಮಾಗೆ ದ ಒಬತುಮಾಲಗೆ ಆರ್ಥಿಕ ದಕ್ಮ ಕುಮಾಕ್ತ ಒಬತುಮಾಲ ದಿಗಿನ್ ದಿಗಟಮ ಕಿವ್ವ ಅಪಿ ದೇಶೀಯ ಆರ್ಥಿಕ ಗೊಡನಗೀಮ ಸಂದಹ ನೋಯಕುತ್ ಆನಯನ ಸಂಬಾಧಕ ಪಿಹಿಟೋಣ ಅಪಿ ගිය ආණ්ඩුව කාලේ සිංගප්පූරුව සමග වෙළඳ ගිවිසුමක් අත්සන් කරන්න ගිය අවස්ථාවේදී ඔබලා විපක්ෂයේදී කිව්වා මේක කරන්න එපා. මොකද සිංගප්පූරුවේ කට්ටිය ලංකාවට ඇවිල්ලා අපේ රැකියා ගනි. යනාදී වශයෙන් බොහෝ වෙලාවට ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්න යනකොට අපි කිව්වා අපි RCEP එක සමග Regional Cooperation for Economic Partnership සමග සම්බන්ධ වෙන්න ඕනේ කලාපයක් හැටියට. ඒකට ඔබලා කිව්වා නෑ, ඒකට විරුද්ධ වුණා. ඒකට විරුද්ධ වුණා. නමුත් දැන් ඔබලා මේ කරන මේ අද ඉදිරිපත් කරලා තියෙන කෙටුම්පත හරහා කිසිම නීති සම්බාධකයක් නැතුව ඕනෑම විදේශිකයෙක්ට මේ රටේ මේ කලාපේ ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ඔබලා කියනවා නම් මේක මේ රටට එන්න බෑ කියලා. එහෙමනම් අතන පරස්පරයක් තියෙනවා. මොකද ඔබලා දිගින් දිමටම කියන්නේ මේ නිර්මාණය කරන කලාපය මේ රටේ කොටසක් කියලා. ඒතකොට දැන් අගමැතිතුමා කිව්වා 75%ක් රැකියා ශ්‍රී ලාංකිකයන්ට දෙන්න ඕනේ කියලා. හැබැයි එහෙම දෙන්න නීතිමය පදනමක් ඔබලා ඉදිරිපත් කරලා නැහැ. එහෙම පදනමක් ඉදිරිපත් කරනවා නම් මේ කෙටුම්පතට සංශෝධනයක් හැටියට ඉදිරිපත් කරන්න වෙනවා. නැතුව මේක මේ අවස්ථාවේදී පාර්ලිමේන්තු සභාගැබේ කීම පමණක් හරියන්නේ නැහැ. දැන් අපි බලමු මේ අපේ තර්කය පොඩ්ඩක් බලමු. ඇයි අගමැතිතුමා ඔබතුමා මේ පනත ගෙනල්ලා මේ හරහා මේ දියුණුව කරන්න බලාපොරොත්තු වෙන්නේ? දැන් මං කලින් කිව්වා වාගේ මේ නිර්මාණය කරන්නේ මෙතන සේවා සඳහා වූ විශේෂ ආර්ථික කලාපයක්. මේකේ මැනිෆැක්චරින් එහෙමත් නැත්නම් කර්මාන්ත ශාලා නැහැ. මේකේ හෙවි ඉක්විප්මන්ට් ගේන්නේ නැහැ. මේකේ තියෙන්නේ දැනුම සම්බන්ධයෙන් අපි ලෝකෙත් එක්ක එකතු වෙන්නේ කොහොමද කියලා. අපේ සමග ජන බලවේගයේ දැක්ම තමයි දැනුම මත පදනම් වෙච්ච ඉහළ තරගකාරීත්වයකින් යුතු මේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් මේ රටේ නිර්මාණය කිරීම ලෝකෙත් එක්ක එකතු වෙච්ච. එතකොට මේ කරන්න යන්නේ ඔබලා අර දැනුම හරි හරහා සේවාවන් මේ ස්ථානයේ ඉඳලා ලෝකෙත් එක්ක එකතු වෙන්න කරන උත්සාහයක්. ඉතින් අපි හිතන්නේ මෙතනට IT වෙන්න පුළුවන්, ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් වෙන්න පුළුවන්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වෙන්න පුළුවන්, බ්ලොක් චේන් වෙන්න පුළුවන්, ක්‍රිප්ටෝ කරන්සි වෙන්න පුළුවන්. මේ වාගේ සේවාවන් ඉහළ දැනුමක් අවශ්‍ය සේවාවන් මේ ආරම්භ කරලා අපේ මැරිටයිම් ඉකොනොමි එක එහෙමත් නැත්නම් සමුද්‍ර ආශ්‍රිත ආර්ථිකය ගොඩ ගන්නවා. අපේ අගමැතිතුමා හොඳට දන්නවා ඉතිහාස පොතේ තියෙනවා පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලේ ඉඳලා කොහොමද ලංකාව කලාපයත් එක්ක සමුද්‍ර ආශ්‍රිතව එකතු වුණේ. ඉතිහාස පොතේ තියෙනවා එවැනි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙච්ච අවස්ථාවල තමයි අපේ රට දියුණු වුණේ. ඉතින් අපි ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානයේ හැටියට සමුද්‍ර ආශ්‍රිත සේවාවන් උදාහරණයක් හැටියට අපිට කියන්න පුළුවන් නැව් සමාගම්වල සේවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නැව් සමාගම්වල රක්ෂණ සේවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් නැව් සමාගම්වලට ලොජිස්ටික් සේවා. එතකොට අපි හොයාගන්න ඕනේ නිෂ් මාකට් එකක්. මොකද අපි විශ්වාස කරන්නේ නැහැ ඔය කොළඹ මූල්‍ය නගරය හැටියට අපිට බලාපොරොත්තු වෙන දියුණුව ලබා ගන්න පුළුවන් කියලා. ඒකට හේතුව තමයි ගරු අගමැතිතුමා රටවල් 100ක විතර මෙවැනි ආරම්භ පට කරලා තියෙනවා. නමුත් රටවල් 10කට වඩා මේවා සාර්ථක වෙච්ච ඒවා නැහැ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. අපි ඒවායින් පාඩම් ඉගෙන ගන්න ඕනේ. දැන් අපි පොඩ්ඩක් මේකේ පසුබිම බලමු. පසුබිම තමයි අපේ ගරු අගමැතිතුමා කිව්වා 2014 එතුමා මේ අස්සම් කරා කියලා මේකේ ආරම්භය. අද වශයෙන්ම මම සභාගත කරන්න කැමති මේ 2002 එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ සම්බන්ධයෙන් වාර්තාවක් මේ කතා වාර්තාවක් මේ හදලා ඒ හරහා මේ මෙතනම අක්කර හෙක්ටයාර් 116ක් ගොඩ කරන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරලා තිබුණා. ඊට පස්සේ ඒක 2004 දී ඒ සම්බන්ධයෙන් වැඩ පටන් ගත්තා. නමුත් ඊට පස්සේ 2005 නැවතිලා ඔබතුමාගේ ජනාධිපති ධූර කාලෙදී 2010 වැඩ ආරම්භ කළා. 2014 මුල් ගල තියලා පටන් ගත්තා. එතකොට මේක ඉතිහාසය ඔබතුමාත් දන්නවා අවුරුදු ගාණක් අවුරුදු 20ක් පිටිපස්සට යනවා. එතකොට 2014 දී ඔබතුමා ගිවිසුමක් අත්සන් කරා. ඒ ගිවිසුමට අනුව මේ වරාය නගරයේ ඉඩ ප්‍රමාණය මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 233යි. ඒකෙන් හෙක්ටයාර් 108ක් ඒ සමාගමට ආයෝජන සමාගමට, ඒ කියන්නේ 146ක් ඊළඟට ශ්‍රී ලංකා රජයට විකුණන්න පුළුවන් එහෙමත් නැත්නම් සංවර්ධනය කරන්න පුළුවන් හෙක්ටයාර් 62ක් සහ කොමන් ඒරියාස් ඒ කියන්නේ උද්‍යාන වෙරළ ආදී වශයෙන් හෙක්ටයාර් 63ක් ඒ කියන්නේ හෙක්ටයාර් 125ක් එහෙමත් නැත්නම් 154ක් ශ්‍රී ලංකාවට අයිති හැටියට තමයි මේ ගිවිසුම අත්සන් කරේ. ඒ ගිවිසුමේ තියෙන එක කොන්දේසියක් තමයි ගරු කථානායකතුමනි මම සභාගත කරන්න කැමති. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා 24:1. The project company shall be entitled to 20 hectares of marketable land as freehold land with the ownership registered in the name of the project company in accordance to clause 24(7) කියලා. ඒ කියන්නේ ඒ ගොඩ කරපු ඉඩමෙන් ගරු අගමැතිතුමා ඔබතුමා අත්සන් කරපු ඒ ගිවිසුමේ තියෙනවා හෙක්ටයාර් 20ක් එහෙමත් නැත්නම් අක්කර 50ක් ෆ්‍රීහෝල්ඩ් එහෙමත් නැත්නම් සින්නක්කර අයිතියට ඒ චීන කොම්පැනිට ලබා දෙනවා කියලා. ඒ කාලේ අපි කාටත් මතකයි දේශපාලන වශයෙන්ොත් කිව්ව නෑ අපි මේක ඒ පත්වෙච්ච රජය ඊට පස්සේ 2015 අත්හිටවනවා. ඒකට හේතුව තමයි මූලික වශයෙන් මේ රජයේ මේ ඉඩම විදේශිකයන්ට විකුණන්න එවකට රජයේ සූදානම් නැහැ කියලා. ඒ නිසා ඒ එවකට අත්සන් කරපු ගිවිසුම වෙනස් කරලා ඒ හෙක්ටයාර් 20 එහෙමත් නැත්නම් අක්කර 50 සින්නක්කරේට විකුණවපු එක කැන්සල් කරලා අවුරුදු 99 බද්දකට නැවතත් ඒ ඉඩම දීර්ඝ කාලීන බද්දක් හැටියට ලබා දීලා තියෙනවා. දැන් ඊට පස්සේ 2016 අත්සන් කරා නැවතත් මේ ගිවිසුම. එතකොට ඒ කොම්පැනියට හෙක්ටයාර් 116යි රජයේ සංවර්ධනය කරන්න පුළුවන් හෙක්ටයාර් 62යි පොදු භූමිය හෙක්ටයාර් 91යි හෙක්ටයාර් 153යි. එතකොට කලින් තිබිච්ච විදියට කොම්පැනියට 146යි ආණ්ඩුවට 54යි දැන් තියෙන විදියට කොම්පැනියට 143යි ආණ්ඩුවට 157යි. එතකොට යම්කිසි විදියකට ධනාත්මක විදියට අපේ රටට මේ ඉඩම් ප්‍රමාණය බෙදා ගන්න පුළුවන් වෙලා තියෙනවා සහ එක අක්කරයක්වත් සින්නක්කරේට විකුණන්නේ නැති ගිවිසුමකට තමයි එළඹිලා තියෙන්නේ. දැන් අපි දන්නවා මේ චීන සමාගම ඩොලර් බිලියන 1.5 විතර ප්‍රමාණය ආයෝජනය කරා. ඒක අපිට ණයක් හැටියට නෙමෙයි දුන්නේ ඔවුන්ගේ ආයෝජනය. හැබැයි අපි අමතක කරන්න නරකයි රජයේ පාර්ශවයෙන් කියවෙන්නේ නැති දෙයක් තමයි කථානායකතුමනි රජය මේ බදු ගෙවන ජනතාවත් විශාල මුදල් ප්‍රමාණයක් මේ සඳහා යෙදෙව්වා. ඒ කියන්නේ මේ වරාය නගරයේ සීමාවට ජලය ගේන්න විදුලිය ගේන්න ලයිට් රේල් එක ගේන්න කුළුණු මත යන මේ මහමාර්ගය ගේන්න මේ සියලු දේට වියදම් කරේ අපේ මුදල් මේ ජනතාවගේ බදු මුදල්. එතන ඩොලර් බිලියනකට වඩා ප්‍රමාණයක් වියදම් වෙලා කියලා තමයි කියන්නේ. ඊට අමතරව මේ වරාය නගරයේ මූද යටින් පාරක් ඒක අගමැතිතුමා හොඳට දන්නවා මං හිතන්නේ ගෝල් ෆේස් එකට එහා පැත්තෙන් මූද යටින් ගිහිල්ලා කොල්ලු පිටියෙන් මතුවෙන පාරක් මේක යට ඇත්ත වශයෙන්ම රවුන්ඩ් බවුට් එකක් පවා තියෙනවා. ඒ සියලු නිර්මාණ කරලා රජය විසින් මේ මුදල් ආයෝජනය කරන්න තමයි ඒ සැලැස්මේ තිබුණේ. එතකොට මම කියන්න යන්නේ ගරු අගමැතිතුමනි ඔව් චීන කොම්පැනිය ඩොලර් බිලියන 1.4ක් වියදම් කරපු එක ඇත්ත. හැබැයි ඒ වගේම අපේ ජනතාවත් අපිත් අපේ රජයත් මේ සඳහා විශාල ආයෝජනයක් කරලා තියෙනවා. මම ඒකට හේතුව ඇයි මම මේ කියන්නේ කියන එක පසුව මේ සඳහන් කරන්න. හැබැයි මේ පනත ගේනකොට මම විශ්වාස කරන්නේ ගරු අගමැතිතුමා ඔබතුමා අපිට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ඒ ඉඩකඩ දුන්නා කියලා. ඒකට එක හේතුවක් තමයි 20 වෙනි විවස්ථා සංශෝධනයෙන් ඔබලා කිව්වා පනතක් දින 14ක් නෙවෙයි දින 7ක් ඇතුළත තමයි විශේෂ අධිකරණයට යන්න පුළුවන් කියලා. හැබැයි එතන මම ඒ ගැන වැඩි කතා කරන්න නෑ. නිවාඩු දවස් තිබ්බා කෙසේ වෙතත් එක දවසයි තිබ්බේ අපිට ශ්‍රේෂ්ඨ අධිකරණයට යන්න. අනිත් එක තමයි මුදල් කාරක සභාවටවත් මේ පනත ගෙනාවේ නෑ. ඒක ගරු කතානායකතුමා මම මේක චෝදනාවක් හැටියට ඉදිරිපත් කරනවා. මොකද ඉස්සර නම් අධීක්ෂණ කාරක සභා තිබ්බා. ඒ අධීක්ෂණ කාරක සභාවලට පනතක් ගෙනාවහම විපක්ෂයේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවස්ථාවක් ලැබෙනවා ඒ සම්බන්ධයෙන් වාද විවාද කරන්න. නමුත් ඔබලා තාම ඔබතුමා ගරු කතානායකතුමනි ඔබතුමා තාම අධීක්ෂණ කමිටු එකක්වත් පත් කරලා නැහැ. කනගාටුයි. අධීක්ෂණ කමිටු නැති නිසා අපිට අවස්ථාව ගිලිහුණා. නමුත් මුදල් කාරක සභාව පත් කරලා තියෙනවා. මුදල් කාරක සභාවටවත් මේ පනත ගෙනාවේ නැහැ. ඊට පස්සේ අපේ විපක්ෂ නායකතුමා අනුර දිසානායක පක්ෂ නායකතුමා අනිත් බොහෝ පක්ෂ නායකවරුන් විරුද්ධ වුණා. මේ කොරෝනා ප්‍රශ්නේ අතරතුර මේ පාර්ලිමේන්තුව විවෘත කරලා පළාත් අතර සංචරණය අපි විසින්ම මේ කඩලා මේ පාර්ලිමේන්තුව අද පවත්වලා මේ විවාදය තියෙනක ගැන අපි ඉල්ලුවා මේක අපි සති දෙකකින් හරි කල් දාමු. මොකද මේ අවුරුදු ගානක් තිස්සේන දෙයක්. නමුත් රජය ඒකට එකඟුනේ නැහැ. ඒ නිසා කනගාටුවෙන් හෝ අපිට සිද්ධ වෙලා තියෙනවා මේ විවාදයට අද සම්බන්ධය. ගරු කතානායකතුමනි ඉතිහාසයෙන් බිඳක් මං හිතන්නේ මේ අවස්ථාවට අපි මේ තව පොඩ්ඩක් කියන්න ඕනේ. ඒ තමයි මේ 2016 එග්‍රීමන්ට් එක එකඟතාවයේ අත්සන් කරයින් පස්සේ අපේ පාට්ලි රණවක ඇමතුමාගේ භාරයේ තමයි මේකේ භෞතික සංවර්ධන වැඩ කටයුත්ත සිද්ධ වුණේ. දරු අගමැතිතුමාත් පිළිගන්නවා අපි කවුරුත් පිළිගන්නවා ඉතාමත්ම හොඳට එතුමා ඒ කාර්යභාරය ඉෂ්ට කරා. ඊට පස්සේ ඒ තිබිච්ච දවස්වලට අනුකූලව ඒ ගොඩ කිරීම සම්පූර්ණ වුණා. පරිසර වාර්තා නැවත ලබාගෙන හරිතැන්වලින් ඒ වැලි ගෙනල්ලා ඒ දේ කරා. ඊට පස්සේ 2017 අවසානයේදී ගරු කතානායකතුමනි කමිටුවක් පත් කරා මේකේ නීතිමය සහ ආයෝජන දිරිගැන්වීම් ෆ්‍රේම්වර්ක් එක රාමුව නිර්මාණය කරන්න කියලා. ඒවකට ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතුමා මාව පත් කරා ඒ කමිටුවේ සභාපති හැටියට. ඒ කමිටුව හරහා අපි මූලික කෙටුම් පතක් ඉදිරිපත් කරා. ඇත්ත වශයෙන්ම 2018 නොවැම්බර් මාසේ තමයි ඒක එන්න තිබුණේ කලින්. නමුත් අවාසනාවකට විවස්ථාදායක මේ කුමන්ත්‍රණය නිසා ආණ්ඩු පෙරලිලා නොයෙකුත් ගැටලු මතු වුණා. ඊට පස්සේ 2019 පාස්කු ප්‍රහාරය ආවා. එතකොට අවසානයේදී 2019 සැප්තැම්බර් මාසේ තමයි අපිට මේ කෙටුම්පත අගමැතිතුමා අවසාන වශයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව පිළිගන්න පුළුවන් වුණේ. ඒ කෙටුම්පතේ ගරු කතානායකතුමනි ගරු අගමැතිතුමාත් පිළිගන්නවා මූලික කාරණා දෙකක් තුනක් තිබ්බා. එක තමයි මේක විශේෂ ආර්ථික කලාපයක් සේවා සඳහා ස්පෙෂල් ඉකොනොමික් සෝන් ෆෝ සර්විසස්. අනිත් එක තමයි මේක BOI නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්නේ. BOI නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්නේ. තුන්වෙනි කාරණාව තමයි මේක සිංගල් වින්ඩෝ කොන්සෙප්ට්. අපේ අගමැතිතුමත් කිව්වා තනි කවුලුවක්. ඒ කියන්නේ සියලු සම්බන්ධීකරණ වැඩ කටයුතු කෙරෙන්න ඕනේ කියලා. මම දැක්කා පක්ෂ ආණ්ඩුවේ බොහෝ මැති ඇමතිවරුන් කියනවා අවුරුදු ගාණක් යනවා රෙගුලේෂන් මේ අප්‍රූවල් එකක් ගන්න පගා දෙන්න ඕනේ මිනිස්සුන්ට මේවා කරන්න. ඒක අපි කවුරුත් පිළිගන්නවා. ඒ නිසා මේක කෝඩිනේට් කරන්න සම්බන්ධීකරණය කරගන්න එක තැනකින් එක කවුලුවකින් කරන්න ඕනේ. ඒක තමයි අර මූලික කෙටුම්පතේ තිබිච්ච එක ප්‍රධාන දෙයක්. අනිත් ප්‍රධාන දේ තමයි මේක රජයේ සංස්ථාවක්. ඊළඟ දේ තමයි නිල බලයෙන් තමයි මේ කොමිසමේ සමාජිකයෝ පත් කරන්නේ. මොකද දැවැන්ත බලයක් මේ කොමිසමේ සමාජිකයොන්ට තියෙන නිසා. අවසාන එක තමයි මූලික කතාව ඒ කෙටුම්පතට අනුව මේ කොමිසම හරහා නියාමනය වෙන පාලනය වෙන මේ හෙක්ටයාර් 269ක් වන භූමියේ බලය පාර්ලිමේන්තුවේ බලයට යට. එතකොට පාර්ලිමේන්තුව අධීක්ෂණයට පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාවෙන් 148 හරහා දීලා තියෙන සම්පූර්ණ මුදල් බලයට යටත් වෙන ආකාරයට තමයි මේ පළවෙනි කෙටුම්පත තිබුණේ. ඊට පස්සේ අපේ රජය පරාජය වෙලා අලුත් රජය පත් වුණා. ඊට පස්සේ ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ෆර්ඩිනන්ස් කමිටුව පත් කරා. ඒ ෆර්ඩිනන්ස් කමිටුව හරහා ඔවුන් වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ වාර්තාවත් අපි ගාව තියෙනවා. 2020 ජූනි මාස තමයි ඒකේ දාතම. ගරු කථානායකතුමනි, මම මහින්ද රාජපක්ෂ මැතිතුමාත් සමඟ එකඟ වෙනවා. අර මූලික හරය ඒ විදිහටම තිබුණා. මම විශ්වාස කරනවා, මම හරියටම දත්ත එකින් එක බැලුවේ නෑ. නමුත් 95%ක් විතර තිබුණේ අර මූලික මොඩලය හරහා තමයි මේ නීතිය සම්පාදනය විය යුත්තේ කියලා. නමුත් ඊට පස්සේ මොකද වුණේ? ඊට පස්සේ පිබිජා සුන්දර මැතිතුමාගේ මූලිකත්වයෙන් වෙන්නේ නැති මම හරියටම දන්නේ නෑ. ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරා කෙටුම්පත. මේ කෙටුම්පත අර මූලික කෙටුම්පත් වලට වඩා හාත්පසින්ම අර මූලික කාරණා සම්බන්ධයෙන් වෙනස්. එතකොට ඒ නිසා තමයි මේ ගැටලු ගොඩක් මතුවුනේ. ඒ නිසා තමයි ඇත්ත වශයෙන්ම මේ රජයට අයිති සමාගම කියන මූලික සංකල්පය වෙනස් වුනේ. ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. ගරු කථානායකනි, ගරු අගමැතිතුමනි, මම මේ කියන්නේ ඒ ඔබතුමා ඉදිරිපත් කරපු කෙටුම්පතේ තිබුණේ මේ සංස්ථාව. මොකද මේ කොමිසමක් කිව්වට ඇත්ත වශයෙන්ම මේක සංස්ථාපිත මණ්ඩලයක්. ඒක රජයේ සංස්ථාපිත මණ්ඩලයක් හැටිය විවස්ථාවට අනුව තිබුණේ. නමුත් ඒක මෙතනින් අයින් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක තමයි මූලික කාරණාවක්. තවත් කාරණා ගොඩක් තිබ්බා. 18 පාර්ශ්ව 18 සමගි ජන බලවේගයේ අපි ඇතුළු නැත් කාලය දෙනවා කියලා කිව්වා. හරි, පාර්ශ්ව 18ක් ගියා ශ්‍රේෂ්ඨාධිකාරණයට. අන්තිමට මොකද වුනේ? ශ්‍රේෂ්ඨාධිකාරණය මේකට කුළුගෙඩි පහරක් ගැහුවා. ගරු කථානායකතුමනි, කුළුගෙඩි පහරක් ගැහුවා. ගහලා කිව්වා, මෙච්චර මෙන්න මෙව්වා විවස්ථාවට අනුකූල නෑ, මෙන්න මෙව්වා මෙහෙම කරන්න බෑ, පාර්ලිමේන්තුවේ අධීක්ෂණයෙන් එළියට මේක ගන්න බෑ, 148 විවස්ථාවට පටහැනිව මේ ක්‍රියාව කරන්න බෑ කියලා. ඒත් එක්කම අපි දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ජනාධිපති වෙනුවට පුද්ගලික නීතිඥයෙක් ඉදිරිපත් වුණා. ආටිගල මැතිතුමා වෙනුවෙන් සහ ඊළඟට මේ පීබි ජනසුන්දර මැතිතුමා වෙනුවෙන් තවත් රජයේ නීතිඥයෝ ඉදිරිපත් වුණා. එතකොට මුදල් ලේකම්තුමා ඉදිරිපත් කරපු මේ අදහස්, ඊළඟට ජනාධිපති ලේකම්තුමා ඉදිරිපත් කරපු අදහස් සහ නීතිපතිතුමා ඉදිරිපත් කරපු අදහස් අතර පරස්පරයක් තිබුණා. අපි කවුරුත් දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ අග්‍රවිනිශ්චකාරතුමා කිව්වා, මොකද්ද මේ පටලැවිල්ල? අපිට මේක තේරෙන්නේ නැහැ. කරුණාකර ඔබලා ගිහිල්ලා ඔබලා අඩුගානේ මේ මොකද්ද කියන්නේ කියලා තේරුම් අරගෙන අපිට අවිල්ල තේරුම් කරලා දෙන්න කියලා. ඉතින් ඒ නිසා තමයි අපි විරුද්ධ වෙනවා මේක මූලික කාරණා 8ක් සම්බන්ධයෙන්. මං ආයාචනා කරනවා ගරු අගමැතිතුමනි, ගරු අගමැතිතුමනි, ඔබතුමා අපේ සහයෝගය ඉල්ලුවා. අපි ඔබතුමාට අපේ සහයෝගය දෙන්න සූදානම්. හැබැයි කරුණා කරලා මෙන්න මේ මූලික කාරණා 8 පිළිබඳව ඔබගේ අවධානය, කාරුණික අවධානය යොමු කරන්න. එහෙම වුණොත් අපිට පක්ෂපාත භේදයකින් තොරව මේ රටට අවශ්‍ය දේ කරන්න පුළුවන්. පළවෙනි එක, ගරු අගමැතිතුමනි, මේක සංස්ථාපිත මණ්ඩලයේ රජයේ යටතට ගන්න. මේක ඉතාමත්ම සුළු කාර්යයක්. ඔබලාගේ ව්‍යවස්ථාවේ කෙටුම්පතේ පරත් කෙටුම්පතේ තියෙනවා මේක අරමුදල, මූලික අරමුදල $2 million 2 රුපියල් 1,400,000. අපි කතා කරන්නේ $1,000,000 15,000ක වැඩක් සම්බන්ධයෙන් අනාගතේ. දැනටමත් $1,000,500ක් වියදම් කරලා තියෙනවා කියලා. හැබැයි අරමුදල $2 million 2. ඔබතුමා ඉදිරිපත් කරපු පනත් කෙටුම්පත, ගරු අගමැතිතුමනි, කිව්වා ඒක මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච මුදල් ප්‍රමාණයක් යොදවන්න ඕනේ කියලා. ඒ අරමුදලේ කොටසක් හෝ හැටියට ඒකම තමයි අපි කිව්වේ. හැබැයි දැන් ඉදිරිපත් කළ කියන කෙටුම්පතේ ගරු කථානායකතුමනි, රජය කියන එක කුරුටු ගාලා අයින් කරලා තියෙනවා. ඇයි එහෙම කරන්නේ? රජයේ සංස්ථාවක් කියන එක මේ ව්‍යවස්ථාවේ ඉතාමත්ම පැහැදිලිව තියෙනවා. මේක රජයේ මුදල් වියදම් කරා, මේක රජයේ ආයතනයක් හැටියට තියාගන්න ඕනේ. ඒ නිසා අපි ඔබගෙන් ආයාචනා කරනවා, කරුණාකරලා ඒ දේ ගැන නැවත කල්පනා කරන්න. සංශෝධනයක් ගෙන. දෙවැනි එක ගරු අගමැතිතුමනි කොමිෂන් සභා සාමාජිකයෝ. අපෙත් ඔබතුමාගේ කෙටුම් පදෙත් තිබුණේ නිල බලයෙන් පත්වෙන්න ඕනේ සාමාජිකයෝ පස් දෙනේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්, UDA එක තියෙන අමාත්‍යාංශයේ ලේකම්, මහා බැංකුවේ අධිපති යනාදී වශයෙන්. ඒක ඔබතුමා අපිටත් වඩා හොඳට ඒක සංශෝධනය කරා. මම ගෞරව කරනවා. ඔබතුමා කිව්ව නෑ පස් දෙනෙක් නෙමෙයි. අපි හත් දෙනෙක් දාමු කියලා ඔබතුමා එකට පරිසර ඒකේ සභාපතිතුමාත් SCC එකේ සභාපතිතුමාත් පත් කරා ගරුවක මෙතු. ඔබතුමා කරා. හැබැයි අවසානයේදී ජනාධිපතිතුමා ඉදිරිපත් කළ තියෙන මේ පනතේ ඒ ඔක්කොම කුරුටු ගෑවා. කුරුටු ගාලා කිව්වා ජනාධිපතිතුමා විසින් පස් දෙනෙක් හෝ හත් දෙනෙක් පත් කරනවා කියලා. හරි අපි විනාඩියකට හිතමු. ජනාධිපතිතුමා මේ රට පිළිබඳව ආදරයක් ගෞරවයක් තියෙන පුද්ගලයෙක්. එතුමා මේ රටට අහේනියක් වෙන දෙයක් කරන්නේ නැහැ කියලා. අපි එතනට අපි ඔක්කොම එතනට එමුකෝ. එතකොට ගරු අගමැතිතුමනි ඔබතුමාගේ සහෝදරයා පත් කරනවා හත් දෙනෙක්. හොඳ කට්ටිය වෙන්න පුළුවන්. හැබැයි පුද්ගලයෙක් වටා නීතියක් හදන්න බෑ. ගරු GL පීරිස් අපේ හිටපු මේ අධිකරණ ඇමතිතුමා
විනාඩි 5ක් වැඩි පුරනවා.
තමන්නේ අපිට වෙලාව දෙනවා. Don't worry. Law cannot be ad hominem, honorable sir. Right? මම කියන්නේ මේකයි. අවුරුදු 20කින් පස්සේ කවුද මේ රටේ ජනාධිපති? ඔබතුමා දන්නවද? ඔබතුමා දන්නවද? නැහැ. අවුරුදු 40කින් 50කින් පස්සේ කවුද මේ රටේ ජනාධිපති? අපි දන්නේ නැහැ. ඇයි අපි දන්නේ නැති කෙනෙක්ට ඔවුන්ට ඕන කෙනෙක් පත් කරන්න අවස්ථාව දෙන්නේ? ඇයි අපි ඒක කරන්නේ? ඒක කරන්න එපා කරු අගමැතිතුමනි. මේ පත් කිරීමේ බලය ජනාධිපතිතුමාට දෙන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක නිල බලයෙන් ලබා දෙන්න. එතකොට අපිට අවුරුදු රාජපක්ෂ වරුන්ගෙන් පස්සෙත් නාමල් රාජපක්ෂ මහත්මන් මං හිතන්නේ බලාපොරොත්තු වෙනවා මේ රටේ ජනාධිපතිතුමා වෙන්න කවද හරි. එහෙම වුණොත් හොදයි, කවද හරි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබලාගෙන් පස්සේ හරි ඊට කලින් අපේ ජනාධිපතිවරු රාශියක් ඉඳීවි. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ජනාධිපතිත් පස්සෙන් පස්සේ තමයි ඔබතුමාලට එන්නේ. ඒ කෙසේ අනේ අනේ ඒ කෙසේ වෙත අනේ 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 ප්ලීස් 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 අනේ අනේ පොඩකින් පොඩක් පොඩකින් හරි. මම කියන්නේ මම මගේ තර්කය මේකයි. මගේ තර්කය ගරු සභා කතානායකතුමනි ඒක පුද්ගලයට දෙන්න එපා. මේ පාර්ලිමේන්තුවේ නිල බලයෙන් අපි ඒක පත් කරමු. අපිට ඒකට එකඟ නොවෙන්න කිසි හේතුවක් නැහැ ඔබතුමාලට. තුන්වෙනි එක තමයි ගරු කතානායකතුමනි මේකේ නියාමනය. ඕනෑම අක්වෙරළ ගනුදෙනු සිදු වෙන මේ වගේ ස්ථානයක ගරු අගමැතිතුමා ඔබතුමා මුදල් ඇමතිතුමා හැටියට හොඳට දන්නවා. සිංගප්පූරුවේ වේවා, මැලේසියාවේ වේවා, වෙන රටවල් වල වේවා, ඇමරිකාවේ ටෝකියෝ, පැරිස්, නිව්යෝක් මේ හැම තැනම ගරු අගමැතිතුමනි ඔවුන්ගේ දේශීය නියාමන ආයතනයේ මගින් තමයි මෙව නියාමනය වෙන්නේ. උදාහරණයක් ඇටෙන මේ මැලේසියාවේ ලබුවාන් සීග්‍රෙන් දිනු වෙනවා. බෑන්ක් නිකාර මැලේසියාවේ යටතේ තමයි මේක සියලු දේ නියාමනය වෙන්නේ. එතකොට අපි විරුද්ධ වුණා මේ නියාමනය මේ මහ බැංකුවෙන් එළියට අරගෙන SCC එකෙන් එළියට අරගෙන මේ කොමිසමට බාර දෙන එක. එතකොට මේ කොමිසමේ ඉන්නේ නිල බලයෙන් පත් වෙන කට්ටිය නෙමෙයි නා. ශ්‍රී ලංකාවේ පුරවැසියෝද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ගරු අගමැතිතුමා කිව්වා දැන් බහුතරයක් නිල මේ පුරවැසියෝ කියලා. අපි කියන්නේ මේ මදි අගමැතිතුමා ඒක ඔබතුමාට පුළුවන් නිල බලයෙන් පුරවැසියෝ පත් කරන්න. හරි එහෙම 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 කරනකොට මේ කොමිසමට ඒ බලය දෙන්න බෑ. ඒ බලය මහා බැංකුවේ තියෙනවා. එතකොට අපි අපේ නීතිඥ මහත්වරු හරි මූලික වශයෙන් තිසත් විජේ ගුණවර්ධන ෆර්මාන් කසිම් ඒ අපේ ඉදිරිපත් කරා අපේ තර්ක ඒ ජනාධිපති නීතිඥවරු ඒවා පිළිගත්තා. ශ්‍රේෂ්ඨාධිකරණය පිළි අරගෙන කිව්වා ඔව් අපි ඒ සම්පූර්ණ නියාමනය මහා බැංකුවට තියෙන්න ඕනේ කියලා. අපි ඒ සම්බන්ධයෙන් අපි ජයග්‍රහණයක් හැටියට දකිනවා. ඊළඟට කතානායකතුමනි පාර්ලිමේන්තු බලය ගරු අගමැතිතුමා මං ඇත්ත වශයෙන්ම ලැජ්ජා වුණා. මේ කෙටුම් පතේ ඔබගේ කෙටුම් පතේ එහෙම තිබුණ නැහැ. මේ කෙටුම් පතේ පාර්ලිමේන්තුවට ගේන්න ඕන කියලා තියෙනවා සියලු රෙගුලාසි ගෙනල්ලා ඒ ගැසට් පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුව අනුමැතිය ගන්න ඕනේ කියලා තියෙනවා. හැබැයි ඊට අමතරව විශාල ඉඩසක් තියෙනවා. You know in English you say there is a hole big enough to drive a truck through කියලා. එච්චර ලොකු හිඩසක් තියෙනවා. ඒ තමයි දැන් උදාහරණයක් හැටියට කරු අගමැතිතුමා ඊයේ මේ පාර්ලිමේන්තුව අපි විවාද කරා වරාය නගරේ පළවෙනි ආයෝජනය. බිලියන් එකක් ඇමරිකන් ඩොල. පාර්ලිමේන්තුවට ගේන්න කලින් මුදල් කමිටුවට එක ගෙනල්ලා ඒ රජයේ නිලධාරීන් ඇයි අවුරුදු දොළහක බදු සහනයක් මේ කට්ටියට දෙන්න ඕනි කියන එක ජස්ටිෆයි කරා. අනුර ප්‍රියදර්ශන යහපා ඇමතුමාගේ මූලිකත්වයෙන් අපි ඔක්කොම මේ සාකච්ඡාවට සම්බන්ධ වුණා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව. ඒක සම්මත වුණයින් පස්සේ මේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ පාර්ලිමේන්තුවෙන් ඒක සම්මත කරා. නමුත් ලැජ්ජ සහගත වැඩේ තමයි ගරු කතානායකතුමනි, මේ ඉදිරිපත් කරපු පනත තියෙනවා පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නැහැ, පාර්ලිමේන්තුවේ දැන ගැනීම පිණිස පමණක් මේක සභාගත කරන්න කියලා. එතකොට කෝ අපේ 148න් අපිට ලැබිලා තියෙන බලය, කෝ මුළු මුදල් බලය පාර්ලිමේන්තුවට නම් තියෙන්නේ ජනතා බලයෙන් පත් නොවිච්ච කොමිෂන්වරු 7 දෙනෙක් කොහොමද මේ වැඩේ කරේ? Also, Mr. Speaker, if you just take your mind to the Brexit debate, of course, there are many versions of it. But one of the acceptable versions is that the British didn't want to be ruled by an unelected bunch of commissioners sitting in Brussels. That is what they said. Those people were not elected by any one of us. Those were commissioners appointed by the European Commission. එතකොට බ්‍රිතාන්‍යයේ නීති හදන්න බ්‍රසල්ස් වල ඉන්න කොමිෂන්වරු ඡන්ද බලයෙන් පත් නොවිච්ච කට්ටියට අපි කොහොමද අවස්ථාව දෙන්නේ කියලා තමයි මහ බ්‍රිතාන්‍ය ඒ යුරෝපියන් යූනියන් එකෙන් එලියට ගේන්න ඒ තර්කය ගොඩ නැගුවේ. ඉතින් ඒ වගේ ගැටලුවක් තමයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ බලය හීන කරන්න අපි සම්පූර්ණයෙන් මෙම විරුද්ධ වුණා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගත්තා. අරගෙන කිව්වා ඒ විදිහට කරන්න දෙන්න බෑ, පාර්ලිමේන්තුවට සියලු පනත් ගෙනල්ලා ඒ අනුමැතිය ලබා ගන්න ඕනේ කියලා. ඊළඟට තව කාරණා 3යි තියෙන්නේ ගරු කතානායකතුමනි. ඔබතුමා මං අහගෙනයි අගමැතිතුමා කිව්වා දේශීය ව්‍යාපාරිකයන්ට අපි ශක්තියක් දෙන්න ඕනේ කියලා. මේකේ නඩු තීන්දුව එක තැනක තියෙනවා ගරු අගමැතිතුමා. මම නීතිඥයෙක් නෙවෙයි වුණත් මම මේක කියවනකොට මම පුදුමයටපත් වුණා. obnoxious obnoxious කියලා කියනවා. ඒ කියන්නේ අප්‍රසන්නයි මං හිතන්නේ. මේ 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 කෙටුම් පද obnoxious කිව්වා. මොකක් ගැනද obnoxious කියන්නේ? එතුම් මේක තියෙනවා එක කොන්දේසියක්. මේ වරාය නගර ඇතුලේ කවුරු හරි රෙජිස්ටර් වුණා. ඒ රෙජිස්ටර් කරන්නේ අර මේ කොමිටුව. ඒ කට්ටියට පුළුවන් ලංකාවේ ඕන තැනක. අපි හිතමු ඔබතුමා දැන් ඡන්දෙ ඉල්ලන්නේ කුරුණෑගල ප්‍රදේශයෙන් ගරු අගමැතිතුමා. ජොන්ස්ටන් අමතුමාගේ ප්‍රදේශයේ කොයි හරි පුද්ගලයෙක් එක්ක ජොයින්ට් වෙන්චර් එකක් පටන් ගන්නවා. ජොයින්ට් වෙන්චර් එකක් පටන් අරගෙන අර තියෙන සියලු බදු නිදහස්, වැට් නිදහස්, ඉන්කම් ටැක්ස් නිදහස් පාවිච්චි කරලා කුරුණෑගල ආයතනයක් පටන් ගන්නවා. එතකොට එහෙම කරාම කුරුණෑගල දේශීය ව්‍යාපාරිකයා කොහොමද මේකේ තරඟ කරන්නේ? කුරුණෑගල දේශීය ව්‍යාපාරිකයා තරඟ කරන්න කිසිසේත්ම අවස්ථාවක් නැහැ. එක පැත්තකින්. අනිත් පැත්තෙන් we call it transfer pricing, meaning that ඒ කියන්නේ මේ මේ අගය වැඩි හරියක් තමන්ගේ හෙඩ්කෝටර්ස් එකට බිල් කරනවා වරාය නගරේ, අඩු හරියක් බිල් කරනවා කුරුණෑගල තමන්ගේ ජොයින්ට් වෙන්චර් එකට. ගෙනල්ලා ඒ ලාභය බදු නෙගව ලාභය භුක්ති විඳිනවා අර වැඩපිළිවෙල හරහා. ඒක obnoxious, අප්‍රසන්නයි කියලා කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණය. වහා මේක වෙනස් කරගන්න කියලා කිව්වා. ඒක සම්මත කරගන්න ඕන නම් 3-2 සහ මට මතක විදිහට ජනමත විචාරණයකුත් පවත්වන්න ඕනේ කියලා කිව්වා. ඉතින් දේශීය ව්‍යාපාරිකයෝ ගැන එක පැත්තකින් කතා කරනකොට ගරු අගමැතිතුමා, ඔබතුමාට නෙමෙයි මම මේ කියන්නේ. ඔබතුමාගේ කෙඩුම්පතේ මෙහෙම දෙයක් තිබුණේ නැහැ. නමුත් මේ ඉදිරිපත් කළ තියෙන කෙඩුම්පතේ දේශීය ව්‍යාපාරිකයාට විශාල පහරක් තමයි එල්ල වුණේ. අවසාන කාරණා දෙක තමයි ප්‍රජා රීති හදන්න ගරු කතානායකතුමනි, අර කොමිසමට බලය දුන්නා. අපි ස්වාමින්වහන්සේලා හම්බෙච්ච අවස්ථාවේ මගේ මේ ප්‍රශ්නේ ඇහුවා ගරු අගමැතිතුමා. මල්වතේ මේ අවනාක ස්වාමීන් වහන්සේ, අස්කිරි ලේකාධිකාරී ස්වාමීන් වහන්සේ, අපි ඉත්‍යාපාණි කෝට්ටේ ස්වාමීන්, ඒ කතාවේදීත් මං කිව්වේ අපේ සංස්කෘතියක් තියෙනවා. අපි පොයට සමහරු සිල් ගන්නවා, අපි බණ කියනවා, පිරිත් කියනවා, කතෝලික පල්ලියට යනවා, මුස්ලිම් පල්ලියට යනවා, හින්දු කෝවිලට යනවා. ඒවා අපිට තියෙන අයිතිවාසිකම්. ඒවා වෙනස් කරන්න අර කොමිසමට හැකියාවක් නැහැ. ඒක තමයි අපේ සංස්කෘතිය කියලා. එහෙම කරන්න මේ පනතේ තිබුණා ඒ ප්‍රජාරීති හදන්න. කුළු ගෙඩි පහරකින් අපේ මේ ශ්‍රේෂ්ඨාධිකරණ එක කුඩු පට්ටම් කරා. අපි ඉදිරිපත් කරපු තර්ක පිළිගත්තා. පිළි අරගෙන කිව්වා ප්‍රජානීති හදන්න නම් 3-2 ජනමත විතරණයකුත් ඔබතුමාලට පවත්වන්න ඕනේ කියලා. අවසාන කාරණා දෙක තමයි සංචරණ සීමා දාලා තිබුණා. කොහොමද සංචාරන සීමා දාන්නේ කතානායකතුමනි කවුද මේක ලිව්වේ මේ රටේ කොටසන්නම් අපේ රටේ පුරවැසියෙක්ට මේ වරාය නගරේ භූමියට ඇතුල් වෙන්න අවසරයක් ලබා ගන්න ඕනේ කියලා කවුද මේව ලිව්වේ කවුද දෙයනේ මේව ලිව්වේ ඊට පස්සේ ඒක 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 අපි තර්ක කරා සංචරණ නිදහස අපේ රටේ පුද්ගලයන්ට අපේ රට ඇතුලේ තියෙන්න ඕනේ කියලා අපි අද යුද ජයග්‍රහණය ගැන කතා කරනවා ඒ සංචරණ නිදහස කාට කාටත් මේ රටේ ඕනම තැනක තියෙනවා එහෙමනම් අපි කිව්වනම් එදා සංචරණ සීමා නැති කරන්න තමයි මේ යුද්ධය හරහා ජයග්‍රහණය හරහා පුළුවන් උනේ එහෙමනම් අපි නීතිය හරහා මේ රට වෙන කොටසක් කියලා කොටස් දෙකකට බෙදලා සංචරණ සීමා දාන්න හදනවා ඒකේ අපේ තර්කය පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය සංචරණ සීමා දාන්න නම් තුනෙන් දෙකක් විතරක් නෙවෙයි ජනමත විචාරණිකුත් ඕනේ කියලා කිව්ව කරුණාගමැතිතුමනේ අන්තිම දේ තමයි මේ රටේ මිනිස්සුන්ට මේක ඇතුලේ ආයෝජනය කරන්න අවස්ථාවක් තියෙන්න ඕනේ කමැතිතුමනේ ඒක නවත්තන්න එපා ඔබතුමාලා මේ පරත් කෙටුම් පතෙන් කියන්නේ අපි හිතමු දැන් පළවෙනි ආයෝජනය ඇවිල්ලා තියෙනවානේ ඔබතුමාත් අපිත් කවුරුත් දන්න ව්‍යාපාරිකයෙක් මේ ආයෝජනය කරන්න දැන් එතුමාගේ ඒ ආයෝජනය කරන්නේ මේ පනතට අනුව නම් ඒ ලංකාවේ එතුමා හෝ වෙන කෝණ කෙනෙක් මේ එකතු කරගත්ත
අන්තිමව ඔබතුමා විනාඩි 10ක් වැඩිපුර අරගෙන ඉඳලා
හරි ඉතින් පොඩ්ඩක් කියන මම නවත්තනවා හරි අපි දෙන්නා හරි ඒ විදේශ විනිමය පාවිච්චි කරන්න බෑ ලංකාවේ ඇතුලේ පුද්ගලයෙක්ගේ විදේශ විනිමය පාවිච්චි කරන්න බෑ වරාය නගරයේ ආයෝජනය කරා ඒක කරන්න එපා ඒ කියන්නේ දේශීය ව්‍යාපාරිකයා ඇත්තටම ඔබතුමා දේශීය ව්‍යාපාරිකයා ගැන දේශීය මේ ආර්ථිකය ගොඩනගනවා නම් ඇයි දේශීය ව්‍යාපාරිකයාට දේශීය ආයෝජකයාට ඔහු අපනාන හරහා ඉතුරු කරගත්ත ලංකාවේ බැංකුවල තියෙන තමන්ගේ විදේශ විනිමය මෙහෙ ආයෝජනය කරන එක තහනම් කරේ. ඒක කරන්න එපා. ඉතින් ඔන්න ඔය මූලික කාරණා අට නිසා තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරේ. දැන් මම අවසන් කරන්න. ඊට වඩා මේ ශ්‍රේෂ්ඨාධිකරණය බැලුවේ නෝ අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතුමන්ලා බැලුවේ මේක විවස්ථාවට පටහැනිද නැද්ද කියන එක විතරයි. නමුත් ගරු අගමැතිතුමෝ අපි දන්නවා මේක විවස්ථාවට එහා ගිය දෙයක්. ප්‍රතිපත්තිමය දෙයක්. ෆොරිනර්ස්ලා විදේශිකයෝ පත් කරන්න පුළුවන් කියලා මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා. අර පුද්ගලික නීතිඥතුමා ජනාධිපති ලේකම් වෙනුවෙන් පෙනී හිටිච්ච රොමේෂ් ඩිසිල්වා මහත්මයා කිව්වා මේ ෆොරින කෙනෙක් අගවිනිසුරු වුණත් මේ රටේ වෙන්න පුළුවන් කියලා. එතකොට මෙතන මහා ලොකු පරස්පරයක් තියෙනවා. එතකොට විවස්ථාවෙන් පුළුවන් කියලා ඔබතුමන්ලා කියනවා. හැබැයි අපේ ප්‍රතිපත්තිය ඒකද? ඒකද අපේ ප්‍රතිපත්තිය? ඒකද ප්‍රතිපත්තිය? අපි බලන්න ඕනේ ප්‍රතිපත්තිය. ඉපැත්තෙන් බලන්න ඕනේ මේ විදේශ භූ දේශපාලන ප්‍රශ්න දිහා අපි තේරුම් ගන්න ඕනේ. අපි එක රටකට විතරක් සීමා නොවෙන්න ඕනේ. මේ වරාය නගරයේ තුර චීන, ඉන්දියානු, ඇමරිකානු, ජපාන, යුරෝප, මැද පෙරදිග, ඕස්ට්‍රේලියානු මේ සියලු කණ්ඩායම් මේකට එකතු කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපේ අගමැතිතුමනි මේ අපි දැන් මං ඉදිරිපත් කරන්නේ නැහැ. අපි සංශෝධන 8ක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සංශෝධන 8 මම මේ කියපු කාරණා සම්බන්ධයෙන් පමණයි ඉදිරිපත් වෙන්නේ. සහ පොලිසියක් මේක ස්ථාපනය කරන්න ඕනේ කියන එකත් අපි කියනවා. අපි ඉල්ලනවා දරුවාගමැතිතුමනි. අද අපි සංශෝධන ඉදිරිපත් කරාම ඕනනම් අපි එන්නම් ඔබතුමාත් එක්ක සාකච්ඡාවකට. අපි සාකච්ඡා කරමු. ඔබතුමාලා සත්භාවයෙන් නම් ඔබතුමා අපේ සහයෝගය ඉල්ලන්නේ අපි සත්භාවයෙන් සාකච්ඡා කරමු. සාකච්ඡා කරලා අපි එකඟ වෙමු. මේව හොඳද හොඳ නැද්ද කියලා. හොඳනම් අපි අපේ සහයෝගය ඒ ආකාරයෙන් දෙන්න අපිට හැකියාවක් තියෙනවා ඔබලායි සියලු දේට එකඟ වෙනවා නම් මම අවසන් කරන්න කලින් කිහිප දෙනෙක් තියෙනවා මට විනාඩියයි දෙන්න විනාඩියක් දෙන්න යම් කිසි පුද්ගලයෝ කණ්ඩායමක් මේකේ සෑහෙන වැඩ කොටසක් කරා ඒ තමයි මේ කොමිටියේ හිටපු සරත් රාජපතින ජනාධිපතිතුමා අපේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ උපදේශකතුමා යුවන්ජන් විජේතිලක හිටපු නීතිපතිතුමා ආනන්ද ජයලත් මහ බැංකුවේ නියෝජ අධිපතිතුමා තිලං විජේසිංහ පබ්ලික් ප්‍රයිවට් ආයතනයේ සභාපතිතුමා දුමේන්ද්‍ර රත්නායක BOI එකේ වකට සභාපතිතුමා මංගල යහපමැතිතුමා අසංග ගුණවංශ මහත්මයා දුමින්ද හුලංගමෝ මහත්මයා ඊළඟට ඒ සම්බන්ධය කරපු ට්‍රෙවින් ෆොනන්ඩ පුල්ල මැතුමා සහ අගමැතුමාගේ වකට ලේකන් සමන් ඒකනායක මැතුමා. ඊළඟට අපි පුළුල් සාකච්ඡාවක් කරා. මේ පුළුල් සාකච්ඡාවට බොහෝ දෙනා එකඟ වුණා. ඒකට නීතිපති දෙපාර්තමේන්තුවෙන් 12 දෙනෙක් අපේ කණ්ඩායමේ හිටියා. අපේ අලිසබ්රි මැතිතුමා හොඳට දන්නවා ඇති සංජය රාජරත්න මැතිතුමාගේ නායකත්වයෙන් ඒකට ශහිද බාරි මැතිණිය හිටියා, සුරේෂ් ඥානරත් මැතිතුමා හිටියා, සුමිත් දරුවර්ධන මැතිතුමා හිටියා. ඒ වගේ 12 දෙනෙක් එක්ක සාකච්ඡා කළා. පුළුල් සාකච්ඡාවකින් පස්සේ තමයි අපි මේ කෙටුම්පත් ඉදිරිපත් කරේ. අවසාන වශයෙන් අපි විදේශ සමගත් මේවා සාකච්ඡා කරා. ෂර්මන් ඇන් ස්ටර්ලින් කියන කට්ටිය අපිට ප්‍රෝබෝනෝ ඇඩ්වයිස් දුන්නා. ක්ලිෆර්ඩ් චාන්ස් අපිට ප්‍රෝබෝනෝ ඇඩ්වයිස් දුන්නා. ඊළඟට ඩෙලොයිට් එක ස්පෙෂල් ඉකොනොමික් සෝන් ස්පෙෂලිස්ට්ලා අපිට කටා ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුට් මෙරිල් ලින්ච් එකේ හිටපු සභාපතිතුමා, ඊළඟට ඩුබායි ඉන්ටර්නැෂනල් ෆයිනෑන්ෂල් සෙන්ටර් එකේ හිටපු ප්‍රධානියා යනාදී බොහෝ දෙනා අපිට උදව් කරා. අපි චෙක් පෝට් සිටි එකේ මැනේජින් ඩිරෙක්ටර් මිස්ටර් යන් සමගත් සාකච්ඡා කරා, තුල්සි අලිවිහාර සමගත් සාකච්ඡා කරා. ඒ සියලුම දෙනාත් සමග සාකච්ඡා කළා තමයි අපි අර කෙටුම්පත ගෙනාවේ. ඒ නිසා මම අවසන් කරන්න අවසාන වශයෙන් ගරු අගමැතිතුමනි, සමග ජන බලවේගය මේ වරාය නගරය සාර්ථක වෙනවට අකුල් හෙලන්න සූදානම් නැහැ. හැබැයි ඔබලා මේ ගෙනල්ලා තියෙන කෙටුම්පත පිළිබඳව ගැටලු රාශියක් තියෙනවා. ඒ නිසා කරුණාකරලා අපිට පුළුවන් නම් මේ කෙටුම්පත අපේ යෝජනාත් අපේ සංශෝධනත් පිළි අරගෙන ඉස්සරහට යන්න අපිට එහෙමනම් සාකච්ඡා කරන්න පුළුවන් කියමින් මට කාලය ලබා දීම සමග සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.
තුමා විනාඩි 25ක් වැඩිපුර කරා.